SBS සිංහල ගුවන් විදිලිය සමකෙන් නොදුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන් විදිලියේ මාසික සිනමා සංවාදය
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
ද ජනවාරි මාසේ 26 වෙනිදා සමස්ත ඔස්ට්‍රේලියාවටම නිවාඩු දවසක් ඔස්ට්‍රේලියානු දිනය සැමරීම බොහෝ පිරිසක් මේ වෙද්දි සිදු කරනවා කියලා අපි දන්නවා. ඉතින් අපි අද දවසේදී අපේ නොදුටු සිනමාව විශේෂාංගයට කතා බහ කරන්න කල්පනා කරෙත් මේ ඔස්ට්‍රේලියානු දිනයට සමගාමීව දිවෙන මාතෘකාවක් තේමාවක් රැගත් චිත්‍රපටයක් සම්බන්ධයෙන්. මේ චිත්‍රපටය ඔස්ට්‍රේලියානු සුදේශිකයින් සහ උන් මේ වෙද්දි තත් විඳින අත්දැකීම් සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්නේ. අපි මේ කතා බහට අදත් සුපුරුදු ලෙසින් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයබෝන් විදර්ශන, සුබුදෑසනක්.
අයබෝන් ගුණ.
හොඳයි, අපි ඇතමෙක් දන්නවා වෙන්න පුළුවන්, නමුත් ඇතැම් පිරිසක් නොදන්නා කාරණාවක් තමයි ඔස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් අද උත්සවශ්‍රීන් මේ දවස ගත කළාට ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින්ට නම් අද දවසේ අමාකාරයක ශෝකජනක දිනයක්. මොකද 1788 වසරේ අද වැනි දවසක තමයි බ්‍රිතාන්‍යයන්ගේ පළමු බලඇණිය සිඩ්නි කෝව් වෙත පැමිණීම සිදුවන්නේ. ඉතින් මේ ඔස්සේ බොහෝ දුක් ගැහැටවලට ඔස්ට්‍රේලියානු ස්වදේශිකයින්ට මුහුණ දෙන්න සිදුවීමත් එක්ක ඔවුන් සඳහන් කරන්නේ මෙය යම් ආකාරයක ආක්‍රමණයක් වශයෙන්. කොහොම නමුත් අපි අපේ චිත්‍රපටිය ගැන කතා කළොත් මේ චිත්‍රපටිය එළිදැක්වෙන්නේ 2013 වසරේ. රෝල්ෆ් ඩි හිය තමයි මෙහි අධ්‍යක්ෂකවරයා. මේ සිනමා කෘති ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ආගමනයෙන් පස්සේ සුදු ආණ්ඩුව යටතේ ජීවත් වෙන ඔස්ට්‍රේලියානු ස්වදේශික චරිතයක් වටා තමයි ගෙතෙන්නේ ඔහු නමින් චාලි. ඉතින් මේ චාලි සුදු ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ යටතේ ඉන්න අතරතුරේ තමන්ගේ ස්වදේශිකත්වයත් එක්ක දෝලණය වීමක් තමයි චිත්‍රපටය පුරා දිව යන්නේ. කොහොම නමුත් අවසානයේ චාලි උත්සාහ කරන මේ සුදු ආණ්ඩුවේ බලපෑමෙන් මිදීලා තමන්ගේ පරණ ජීවිතය තෝරගන්න. කොහොම නමුත් එය සාර්ථක වෙන්නේ නැහැ. මේ චිත්‍රපටිය තමයි සම්මාන රැසක් දිනාගත්තේ, වගේම සම්මාන රැසකට යෝජනා වුණු චාලිස් කන්ට්‍රි කියන චිත්‍රපටිය. අපි මේ ගැන වැඩිදුර කතා කරමු විදර්ශනත් එක්ක. විදර්ශන, දැන් අද දවසේ බොහෝ පිරිසක් මේ ඔස්ට්‍රේලියානු දිනය සතුටින් සමරනවා. නමුත් 1788 වසරේ මම සඳහන් කළා වගේ අද වැනි දවසක තමයි බ්‍රිතාන්‍යයන්ගේ ආගමනය ඔස්ට්‍රේලියාවට සිදුවන්නේ. ඒ ඔස්සේ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට පරම්පරා ගණනාවක් තිස්සේ යුද්ධය, ජනසංහාර, වර්ගවාදය වගේ වෙනත් කුරිරු ක්‍රියාත් විඳීමටත් සිදුවන්නේ. ඉතින් මේ ඔස්ට්‍රේලියානු දිනයත් මේ සිනමා කෘතියේන සංස්කෘතීන් දෙකක් අතර දෝලණය වන මේ චාලිගේ කතාවත් කොහොමද අද වගේ දවසකට සම්බන්ධ වෙන්නේ? අපි මේ ගැන මුලින්ම පැහැදිලි කරමු.
ඔවුනිපුන අද ඔස්ට්‍රේලියා ඩේ එක, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව විසින් තමන්ගේ ජාතිකත්වය ආරම්භ වුණා කියලා සමරන දවස. ඒ කියන්නේ ජනවාරි 26. එතකොට මේ සිද්ධියට මූලික වෙන්නේ 1788 දී සිඩ්නි කෝ වෙත විශේෂයෙන්ම ප්‍රිතාන්‍ය සිරකරුවන් අරගෙන ආපු පළමු බලෑණිය නිව් සවුත් වේල්ස් වල පෝට් ජැක්සන් වලට ඇතුළු වෙනවා. එතන ඊට පස්සේ මේ ආතර් පිලිප් විසින් යුනියන් ධජය ඔසවනවා. එතකොට මෙන්න මේ අවස්ථාව සනිටුහන් කරන්න තමයි ඔස්ට්‍රේලියා ඩේ එක සමරන්නේ. ඒක ජාතියේ ඔස්ට්‍රේලියන් ජාතිය සමරුම විදියට සමරනවා. නමුත් මම නිපුණ කිව්වා වගේම මේක විසින් ඇති කරලා තියෙනවා බරපතල වාර්ගික නැත්නම් ජනමාර්ගික ජාතික ප්‍රතිවිරෝධයක්. ඒක මම හිතනවා ලෝකයේ පුරාම, ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි, අපි දන්නවා ඇමරිකාවේ එකම නවසීලන්තය වැනි රටවල් වල, එකම යුරෝපේත් බොහෝ රටවල් වල මේ කාරණේ තියෙන එකක් තමයි තමයි යටත් විජිතකරණය. අපි දන්නවා අපිට පෙන්නුම් කරන දේ තමයි මුළු ලෝකයම එක පර්යායක් වෙලා තියෙනවා, කියන්නේ නූතනත්වය ඇතුලේ. එතකොට මෙන්න මේ නූතනත්වයේ සංකල්පයේ තියෙනවා ප්‍රගතිය ගැන අදහසක්. එතකොට මේ ප්‍රගතියත් එක්ක තමයි මුළු ලෝකයේම අපි කියන එක යායක් කියලා හඳුන්වනවා යම් කිසි කාව්‍යාත්මකව. එතකොට මේක ඇත්තටම සිද්ධ වුණේ එහෙමද? දැන් ගත්තොත් මම හිතන අපේ රට උනත්, මේ අපේ රටවල් උනත් යටත් විදකරණයට ලක් වුණා. ඒක අපි දකිනවා ඇමරිකාව කියලා කියන්නේ වෙළඳ පොළ ජාතික රාජ්‍යයක්. එතකොට ඒකත් උනේ යම් කිසි විදිහකට ජනමතකරණයක් ඇතුළේ. ඒකත් බ්‍රිතාන්‍ය යටත් විදකරණයේම එක්තරා ප්‍රතිඵලයක්. එතකොට මෙන්න මේ නූතන ප්‍රගතිය එක්තරා විදියක රටට නැත්නම් අපි ලෝකයට යම් යහපත් දේවල් ගෙනාව වගේම, රටට කියන ප්‍රගතියට අදාළ දේවල් ගෙනාව වගේම, ඒ විසින් ඇති කරලා තියෙන එක්තරා විනාශයක් තමයි, එක්තරා බරපතල පොරොන්දුවක් මත තමයි මේ විනාශය පදනම් වෙන්නේ. ඒ තමයි මේ රටවල් වලට ශිෂ්ටත්වය ගේන්නේ මෙන්න මේ යටත්වීත යුරෝපීය ස්වාමියා කියන අදහස. එතකොට උදාහරණයක් ඔස්ට්‍රේලියාවට හරි, එංගලන්තේ ලංකාවට හරි, දකුණු ඇමරිකානු රටවල් වලට හරි, මොවුන් ඇවිල්ලා කරපු ආක්‍රමණයන් යටපත් කිරීම සාධාරණීකරණය කරන එක තර්කයක් තමයි. මේ රටවල් වැඩිපු ආදිවාසීන් අසිෂ්ටයි, ඒගොල්ල ගෝත්‍රිකයි. ඒ නිසා මෙන්න මේ පිරිස ශිෂ්ට කිරීම මෙන්න මේ යටත් විජිත ව්‍යාපෘතියේම දියුණු ලක්ෂණයක් කියන එක. එතකොට මේ අද දවසේ දැන් ඒක විසින් ඇති කරපු දේ තමයි මේ යටත් විජිතකරණයේ ඊනියා ශිෂ්ටාචාර ව්‍යාපෘතිය විසින් කරලා තියෙන බරපතල හානිය තමයි මේ රටවල් වල හිටපු, මේ රටවල් වල භූමිය අයිති, මේ රටවල් වල ජලමූලාශ්‍රයිති, මේ රටවල් වල ඓතිහාසික උරුමය අයිති බොහෝ ජන කොටස් වලට පීඩාව, පීඩිත භාවය තමයි උරුම කරලා දීලා තිබෙන්නේ. ඔවුන් තවදුරටත් ඒ රටවල් වල ප්‍රධාන පුරවැසියන් විදිහට පිළිගන්නේ නැති තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. දැන් අද අපි තේමා කරගෙන තියෙන මේ චිත්‍රපටිය චාලිස් කන්ට්‍රි චිත්‍රපටියේ මූලික තේමාව නැත්නම් මූලික මේ යටිපෙළ මුළුමනින්ම විහිදෙන්නේ මේ ඓතිහාසික සන්දර්භයේ ඇතුලේ. ඒ කියන්නේ හරියට කිව්වොත් ඔස්ට්‍රේලියාව යටපත් කරලා තමයි එක්තරා විදිහක සුදු ආධිපත්‍යක රාජ්‍යයක් නිර්මාණය කරලා තියෙන ඔස්ට්‍රේලියානු නීතිය, ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව, ඔස්ට්‍රේලියානු සමාජ පර්යාය පිස්සියල්ලම ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ අධිපති තර්කණයේ උඩ. මේ අධිපති තර්කණය තමයි සුදු ශිෂ්ටත්වය, රයිට්? එහෙම නැත්නම් යුරෝකේන්ද්‍රීය සුදු ශිෂ්ටත්වය මත තමයි මේක හදලා තියෙන්නේ. ඒ විසින් කරලා තියෙන දේ තමයි ආදිවාසී ජනතා විශේෂයෙන්ම හබොජින් වලු ඇතුළු ඔවුන් ප්‍රමුඛ කරගත්ත ඔස්ට්‍රේලියානු ආදිවාසීන් බරපතල මර්ධනයකට, පීඩාවකට, යටපත් කිරීමකට, ආන්තිකකරණයකට ලක් කරලා තියෙනවා. ඒ නිසා අද දවසේ මම හිතනවා මේ චිත්‍රපටිය හොරා ගැනීම ඉතාම වැදගත්, ඉතාම තීරණාත්මක වෙනවා. දැන් මේ වන විටත් ඔස්ට්‍රේලියා ඩේ එක නැත්නම් ඔස්ට්‍රේලියානු ඊනියා ජාතික දිනය කියලා සබරන අද දිනයේ පැහැදිලිවම ඒ දිනයට විරුද්ධව ඇතිවලා තියෙන ප්‍රතිවිරෝධය ඇති වෙන්නේ මේ ආදිවාසී ගෝත්‍රිකයන්ට සලකන ආකාරය මත. මම හිතනවා ඒක ලංකාවට බැලුවත් එහෙමයි. ලංකාවේ නිදහස් දිනේ වුණත් මම හිතනවා උදාහරණයකට සපයන්න පුළුවන්. ලංකාවේ නිදහස් දිනේ මේ රටේ ප්‍රධාන ජනවර්ගයක් ඔවුන්ගේ නිදහස් දිනයක් විදිහට සමරන්නේ නැහැ. ඒ තමයි අපි දන්නවා මේ රටේ ඓතිහාසික පීඩාවට ලක් වෙච්ච, මේ රටේ පශ්චාත් යටත් විජිත ලංකාව ගොඩනැගීමේ ව්‍යාපෘතිය විසින් පිටමං කරලා තියෙන විශේෂයෙන්ම දෙමළ ජනමාර්ගික ප්‍රජාව මේ නිදහස් දිනය ඒ තරම් තමන්ගේ නිදහසක් විදිහට සමරන්නේ නැහැ. ඒකම අනිත් රටවල ඇමරිකාවෙත් එහෙමයි, විශේෂයෙන්ම රෙඩ් ඉන්ඩියන්ස්ලා ගත්තත් මේ හැම රටකම මේ මෙන්න මේ ජනමාර්ගික යුක්තිය නැත්නම් අනන්‍යතාවයේ යුක්තිය මම හිතනවා ලෝකයේ පුරාම තවමත් හඬක් විදියට දැගෙමින් තිබෙනවා. මේ චිත්‍රපටිය ඔස්ට්‍රේලියා ඩේ එක තුල මම හිතනවා ඉතාම තීරණාත්මක සාකච්ඡාවකට මේ චිත්‍රපටිය නරඹන්න පුළුවන් නම්, කරබුබයි ඉන්නවනම් මම හිතනවා අද දවස තමයි මේ චිත්‍රපටිය ගැන වඩා හොඳ විවරණයකට, වඩා හොඳ අවධියකට එන්න පුළුවන් අවස්ථාව කිය.
හොඳයි විදර්ශන්. දැන් මේ චාලිස් කන්ට්‍රි චිත්‍රපටියන ප්‍රධානතම කෝණයක් වෙන්නේ වත්මන් සුදු ආණ්ඩුවත් එක්ක ජීවිතය ගෙනියන්න උත්සාහ කරන සහ අවසානයේ නැවතත් තමගේ සුපුරුදු ජීවිතයට යන්න උත්සාහ කරන සුදේශික ඔස්ට්‍රේලියානුවෙකුගේ ජීවිත කතාව. ඉතින් තමන්ගේ ප්‍රජාවෙන් වෙනස් වෙලා අලුතින් රටට පැමිණුණු අයගේ සුදු ආණ්ඩුව යටතේ චාලි තමන්ගේ ජීවිතය වෙනස් කරන තැන දක්වා කතාව ගෙතීමේදී අධ්‍යක්ෂකවරයා වගේම සිනමා කෘතිය කොයිතරම් දුරකට සාර්ථකයි කියලා ඔබ හිතනවද?
ඔව්, පළවෙනි කාරණේ නිකුණ මේ චිත්‍රපටිය මම හිතනවා ගොඩාක් මේ අබෝර්ජීන් ඇතුළු මේ ආදිවාසීන් පිළිබඳව උනන්දු වෙන සිනමාවේ ඉතාම ප්‍රධාන මංසලකුණක්. දැන් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා තියෙනවත් කිව්වා වගේ ඕෆ් ඩි හීල්. ඒකම මේ චිත්‍රපටිය ලියන්න දායක වෙලා තියෙනවා. ඔහු සමගම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් දායක වන ඩේවිඩ් ගුල්ෆිලිල්. එතකොට ඔහු තමයි මේක රංගනයේ දායක වෙන්නේ. එක්තරා විදිහක මේක අර්ධ චරිතාපදානයකුත් වෙනවා. රයිට්? ඒක අර්ධ චරිතාපදානයකුත් වෙනවා. අපිට කියන්න පුළුවන් මේ ඩේවිඩ් ගුල්ෆිලිල්ගේ යම් කිසි විදියේ ඔහුට ඔහුගේ මොකද ඔහුත් ආදිවාසී සම්භවයකින් පැවතෙන්නේ. එතකොට ඔහු මුහුණ දුන්න නැතම් කාරණා ඔහු දැන් ඔස්ට්‍රේලියන් ටෙලිවිෂන් සහ චිත්‍රපටිවල රංගනයෙන් දායක වන සහ සිනමා සහ තිරනාටක නිෂ්පාදනයටත් දායක වන කෙනෙක්, ආදිවාසීන් අතරින් ආපු. එතකොට ඔහුත් දෙන්න තමයි මේ නිර්මාණය කරන්නේ මේ චිත්‍රපටිය. එතකොට මේ චිත්‍රපටිය ගැන මම හිතනවා අර අහපු ප්‍රශ්නෙට එන්න කලින් මම කැමතියි මේ චිත්‍රපටිය 2014 කාන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ටූ ඇන් සර්ටන් රිගාඩ් කියන සෙක්ෂන් එක යටතේ මේ චිත්‍රපටිය තිරගත වෙනවා. ඒකෙදී හුල්ෆිලිල්ට හොඳම නළුවාට සම්මානය ලැබෙනවා. ඒකම 2014 ටොරොන්ටෝ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ මේ චිත්‍රපටිය තිරගත වෙනවා. ඒකෙදී විශේෂයෙන්ම බෙස්ට් ෆික්ෂන් ප්‍රයිස් කියන එකත්, ඒකම යූත් ජූරි ප්‍රයිස් එකත් මේ චිත්‍රපටිය ලැබෙනවා. ඒකම 2015 ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් ඇන්ඩ් ෆෝරම් ඔන් හියුමන් රයිට්ස් කියන ජිනීවා වල තියෙන සිනමා හැඩසටහනෙනුත් මේ චිත්‍රපටිය අගයුමට පාත්‍ර වෙනවා. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය තාම අනුවේදනීය දේශපාලන චිත්‍රපටියක්. ඒතර ආකාරයකට අපි ගත්තොත් මේකේ ගුල්පිලෙල් විශිෂ්ට රංගනයකින් දායක වෙනවා. දැන් ඒක තියෙන්නේ ආන් හෙම්ලන් කියන විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ උතුරු ටෙරිටරි එක තුළ ඒ ප්‍රජාවක ජීවත් වෙන කෙනෙක්. ඔහුගේ පවුලේ අය ඔහුගේ සාමාන්‍ය ඔවුන්ට සුබසාධන චෙක් පතක් ලැබෙනවා. එතකොට ඒ චෙක් පතින් කොටසක් ඔවුන් චාලිගේ පවුලේ සමහර අය භාවිතා කරනවා. ඒකම ඔහුව රජයේ නිවසින් ඔවුන්ට බාර දීලා තියෙන ඔවුන්ට දීලා තියෙන රජයේ නිවසක් තියෙනවා. එතකොට චාලි වේකෙන් පිටමං වෙන සිද්ධ වෙනවා. ඊට පස්සේ චාලි ජීවත් වෙන්නේ හකරන් කුටියක. එතකොට ඒක ඇතුලේ ඒකම ඔහුට යම්කිසි ආකාරයකට සුදු කලමනාකාරවරු සහ යම්කිසි විදිහකට පොලිස් නිලධාරීන් ඔහුව පාවිච්චි කරනවා මේ හකර කෙනෙක් විදිහට. ඒ කියන්නේ සමහර නීති විරෝධීයි සම්මත කටයුතු පොලිසියට ඔත්තු සපයන හෝ නැත්නම් පොලිසියට පණිවිඩ දෙන එක යාළුවට පත් කරනවා. හැබැයි චාලිව භාවිතා වෙන්නේ එවැනි අවස්ථාවලට විතරයි මේ සුදු නීතියට සහ සුදු පාලනයට. අනිත් පැත්තෙන් චාලිගේ ජීවිතය කියන ආදිවාසියෙක්ට සතු ඔහුගේම ඉන්ද්‍රිය ජීවිතයක් තියෙනවා. එතකොට ඒ ජීවිතය මත තමයි මේ සුදු ජාතීන්ගේ නීතිය බලෙන් ඔබ්බලා තියෙන්නේ. එතකොට ඒ නීතියට යටත් වෙන්න උන්ට බල කළා තියෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටියේ අවස්ථා ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ ආදිවාසීන්ගේ මූලික දෙයක් තමයි දඩයම. එතකොට ඔවුන් ආහාර ගන්නේ දඩයමින් නෙලා ගන්න සතුන්ගෙන්. එතකොට එක්තරා අවස්ථාවක අපිට චිත්‍රපටියේ පෙන්නනවා දඩයම් බලපත්‍රයක් නැතුව මීහරකෙක්ට වෙඩි තියලා ඒක අරන් එනකොට මේ ඔහුගේ තුවක්කුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඒකම අනිත් පැත්තෙන් එහින් ගැලවෙන්න කියලා ඔහු ඊට පස්සේ නිර්මාණය කරනවා හෙල්ලක්. එතකොට හෙල්ල අරගෙන ආහාර සොයා ගන්න කැලෑවට යනකොට හැවතවරක් මේ හෙල්ල කියන එක අනතුරුදායක මේ උපකරණයක්. එනිසා සිවිල් ප්‍රජාව තුළ මේ හෙල්ල භාවිතා කරන්න බැහැ කියන ඒ අනතුරු ඇඟවීම කරලා නැවත හෙල්ල අරගෙන යනවා පොලිසිය. ඒකම හෙසියල් එක්ක ඔහුට විශාල කලකිරීමක්, ඒකම වේදනාවක් ඇති වෙනවා. එනිසා ඔහු යනවා කැලෑවට යනවා. ඒ කැලෑව ඇතුලේ ඔහු ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඒකම ඔහු අසනීප වෙනවා. ඔහුගේ මේ මොකද වැස්සට තෙමිලා සාහුගේ පෙනහළු ආබාධයට ලක් වෙනවා. ඊට පස්සේ ආපහු ඊට ඩාවින් වල රෝහලකට ඌව නැවත ගෙන යනවා මේ අසනීප තත්ත්වෙට. ඒ සියල්ලත් එක අපිට පෙන්නනවා එක්තරා විදියක චිත්‍රපටිය ඇතුලේ ඔහු උත්සාහ කරනවා ඔහුගේ පෞරාණික භූමියට, ඒ කියන්නේ ආදිවාසීන් විශේෂයෙන්ම ඇබොර්ජින් වරු ඇතුළු ඔස්ට්‍රේලියානු ආදිවාසීන් තමන්ගේ උරුමය කියලා සලකන්නේ තමන්ගේ ඓතිහාසික භූමිය. ඒ භූමියේ හිමිකාරය අපි කියනවා නිජබිම. එතකොට මෙන්න මේ නිජබිම පිළිබඳව චිත්‍රපටියේ දිගින් දිගටම චාලි හරහා මතු කරනවා. චිත්‍රපටියේ මම හිතනවා විශාල අර්ධයක් වැය වෙන්නේ මෙන්න මේ චාලි ජීවත් වෙන මේ සුද්දන් අතර ජීවත් වෙන මේ නගරය අතෑරලා දාලා, කියන ඔහුගේ මුතුන් මිත්තන් ජීවත් වෙච්ච ඒ නිජබිම පිළිබඳ පරිකල්පන ලෝකයට ඔහු යනවා. රයිට්, ඒකට කැලෑව තුලට යනවා. නමුත් කැලෑව තුල කියන ඔහුට එවැනි ප්‍රජාවක්ම හම්බෙන්නේ නැහැ. මොකද මේ සියල්ලම මර්ධණයට ලක් කළා ඉවරයි. කියන ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ජන ජීවිතය, ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ සිරිත්විරි, එකම ඔවුන්ගේ සංස්කෘතිය මේ හැකිතරම් සුදු මේ අධිරාජ්‍ය විසින් නැත සුදු රාජ්‍ය විසින් මේ හකුලවල මර්ධනය කරලා ආන්තික කරලා තියෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තුළ තමන්ගේම උරුමය, තමන්ගේම භෞමික උරුමය පිළිබඳ අදහස තියෙන්න පුළුවන් පරිකල්පනයක් විදියටයි. එතකොට අපිට පෙන්නවා චාලි ඒ පරිකල්පනයත් එක්ක තමයි කැලෑවට යන්නේ. එතකොට ඒ කැලෑව ඇතුලේ ඔහු පීඩාවට ලක් වෙනවා. ඒ කැලෑව ඇතුලේ ඔහු ආත්මීයව තමන්ගේ ආදි මුතුන් මිත්තන් සමග ඒ අයිතිය, ඒ හිමිකම, ඒ යුක්තිය මතක් කරමින් ජීවත් වෙනවා. නමුත් ඊට අවශ්‍ය වෙන ඇත්ත භෞතික පොළවක් ඔහුට ඒ කැලෑව තුල හම්බෙන්නේ නැහැ. ඌ ලෙඩ වෙනවා. එතනින් පස්සේ ඌ රෝහලෙන් පිටත් වෙනකොට ඌට නැවත හම්බෙනවා හත්පැන් හානය කිරීමට අවශ්‍ය කරන ප්‍රජාවක්. ඒකම ඔහුගේම ප්‍රජාවක් ඌට හම්බෙනවා. ඊට පස්සේ ඌ ඒ ප්‍රජාවේ ඉන්න කාන්තාවක් එක්ක ඌ හිතවත් වෙනවා. ඒ කාන්තාව අතුළු කණ්ඩායමට මේ අරක්කු මිලදී ගැනීම තහනම් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව විසින්. එතකොට මේ කාන්තාවන්ට අරක්කු අවශ්‍යයි, ඔවුන්ට මත්පැන් අවශ්‍යයි. ඔවුන් එකට හුරු වෙලා ඔවුන්ගේ ජීවිතේ කොටසක් වෙලා ඒක. එතකොට මෙන්න මේ මත්පැන් ලබා දීමට ඒ අවශ්‍ය කරන මැදිහත්වීම කරන්නේ චාලි. එතකොට චාලි ඔවුන්ට ඒක අරන් දෙන්න අවශ්‍ය මුදල් අරන් දෙන්න සහ ඒ අරක්කු අරන් දෙන්න ඒ අවශ්‍ය වෙන සුපර් මාකට් වලට යනවා. ඒ අවස්ථාවේ නැවත මේ චාලි වත්තරංගුවට පත් වෙනවා. මොකද චාලි ඒ ආණ්ඩුව විසින් තහනම් කරපු මේ අරක්කු සහ මත්පැන් නිලදී ගැනීමට උදව් කිරීම සහ පොලිසියත් එක්ක ගැටුමකට යාම මත ඊට පස්සේ අපිට චිත්‍රපටයේ අවසාන අර්ධය පෙන්වන්නේ හිරගෙදර තුර. ඒක නැවත වරක් සුදු ආණ්ඩුව විසින්, සුදු නීතිය විසින් සිරගත කළපු හිරගයක් තුළ නැවත මේ ආදිවාසී ජන ප්‍රජාවේ නියෝජනයක් සිරගත වෙලා තියෙන අන්දම චිත්‍රපටයේ අවසන් වෙනකොට උත්සාහ කරනවා නැවත තමන්ගේ අතීත උරුමය, අතීත උරුමයේ තිබ සංස්කෘතික හැකියාවන් නැවත වරක් තමන්ගේ ශක්තියක් කරගෙන හැම කිසි විදියෙ මේ සුදු රාජ්‍යත් එක්ක ජීවත් වෙන අලුත් ආකෘතියක් හොයාගන්න. චිත්‍රපටයේ අවසන් වෙන්නේ ඔහුගේ නැටුම්, ඔහුගේ සංස්කෘතික නර්තනයන් කුහුළු වීමක් එක්ක. ඉතින් හම හිතනවා චිත්‍රපටිය සමත් වෙනවා හැවත වරක් අපිව අරගෙන යන්න මේ ඒකන්න ආදිවා විශේෂම ඔස්ට්‍රේලියයානු ආදිවාසී ප්‍රජාවට යම්කිසි ආකාරයකට තමන්ගේ ආත්මීය අපි කියන සාමූහික ප්‍රජාවේ ආත්මයයි සාමූහික ප්‍රජාවක් ජීවත් වෙන තමන්ගේ පොදු මේ අනන්‍යතාවයක් ඇතුලේ මෙන්න මේක කොහොමද නැවත අපි පවතින ඒ පීඩාකාරී ඒ අධිරාජ්‍යවාදී නැත්නම් සුදු අධිරාජ්‍යවාදී පීඩාවට එරෙහිව හැවත වරක් තමන්ගේ යුක්තිය කරා ජයග්‍රහණය ගෙනියන්නේ කොහොමද කියන ඒ ගමන නිර්මාණශීලීව අත් කරගන්නේ කොහොමද කියන ඒ අභියෝගයට මම හිතනවා මේ චිත්‍රපටිය මේ අවසානයේ අරන් යනවා. ඇත්තටම අධ්‍යක්ෂවරයා ඉතාම තියුණු විදියට සමත් වෙනවා චිත්‍රපටියේ විවිධ මානයන්. විශේෂම අපි ගත්තොත් මේ චිත්‍රපටිය ඉතාම මන්දගාමී ස්වරූපෙන් විහිදෙනවා. ඒක අපිට කැලෑව නගරය, අපිට සිඩ්නි නුවර ඇතුළේ නාගරික පරිභෝජනවාදී සමාජය, ඒ පරිභෝජනවාදී සමාජය විසින් පීඩාවට පත් කරලා තියෙන දේවලුත් එකම කැලෑව, එකම අනාන්තර ගස්වැල්, ගංගා එන්න මේ සියල්ල අතර යම්කිසි විදිහේ මේ සමෝධානයක්. හරි, ඒ කියන්නේ යම්කිසි විදිහේ යතර තියෙන පරතරයේ සමෝධානය කරමින් අපිට පෙන්නවා මේක ලෝක දෙකක්. මේ තියෙන දැන් ඔස්ට්‍රේලියානු මේ දිනය තුල බැලුවත් මේ ඇත්තටම ලෝක දෙකක් එකට පවතිනවා. මේ ප්‍රතිවිරෝධයන් මායාවකින් සංගවලා මෙන්න මේ දර්ශනය, මෙන්න මේ මායාත්මක දේශපාලනික මානය මේ චිත්‍රපටියෙන් මම හිතනවා අධ්‍යක්ෂවරයා සමත් වෙනවා ඉතා විශිෂ්ට විදියට. මේ යහපතුල දේශපාලන කම්පනයක්, පරිකල්පනයක් සහ සමාජ යුක්තිය පිළිබඳව නැවත සිතා බැලීමකට ප්‍රේක්ෂකයාව අවදි කරන්න.
ඔව්, දැන් මේ චිත්‍රපටයේ චාලි අද වෙද්දි ඔස්ට්‍රේලියාවේ වෙසෙන ස්වදේශික ජනතාවත් විඳින ඔස්ට්‍රේලියාව තුල තිබෙන තමන්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් වන ගැටලුවට මුහුණ දීම අඛණ්ඩව සිදුවන අවසන් වශයෙන් විදර්ශන දැන් මේ සම්බන්ධයෙන් මේ රූප රචනය කොයිතරම් ගැඹුරකට කතා කරනවද?
අවුරුදු මම හිතන්නේ මේක ඉතාම වැදගත් නේ. දැන් මේ චිත්‍රපටයේ අනන්‍යතා දේශපාලනය ගැන මම අපිත් කතා කළා. දැන් නමුත් බලද්දී උදාහරණ කීපයක් මම මේ අවසාන ප්‍රශ්නයත් එක්ක මතු කරගන්නම්. දැන් අර ඉස්සල කිව්වා වගේ මේ චිත්‍රපටයේ තියෙනවන්නේ මේ මත්පැන් නැත්නම් අරක්කු තමන්ගේම ප්‍රජාවේ, තමන්ගේම ආදිවාසී කළු ප්‍රජාවේ අයට අරන් දෙන්න චාලිදරන උත්සාහය. දැන් ඒක පිටිපස්සේ මම හිතන්නේ මෑත ඔස්ට්‍රේලියානු සමාජය තුළ තිබෙන මේ අලුතෙන් මතුවලා තියෙන බරපතල කලබගෑනියක් තියෙනවා. ඒ තමයි මේ විශේෂයෙන්ම මේ ආදිවාසීන් ඉතාම ප්‍රචණ්ඩයි කියන ඒ උපකල්පනය මත. ඉතින් ඔවුන් සාමාන්‍ය මත්පැන් වලට හුරු වෙලා ඉන්නවා. ඒ මත්පැන් ඔවුන්ගේ ජීවිතයට හුරු වෙලා ඔවුන් ඒවෙන් කලකෝලහල ඇති කරගන්නවා, ගැටුම් ඇති කරගන්නවා කියලා විශේෂයෙන්ම උතුරු පළාතේ ඔස්ට්‍රේලියාවේ. එතකොට මෙන්න මේක මත ඔවුන්ට මත්පැන් මිලදී ගැනීම වාරණය කරලා තියෙනවා. රයිට්, ඒක තහනම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වය එරෙහිව ඒගොල්ලෝ යම් කිසි විදිහට උත්සාහ කරන, මම හිතන්නේ මේක එක්තරා විදියකට ඔවුන් හදන මිත්‍යාවක්. ඒක දැන් අපි දන්නවා ඇමරිකාවුණත් ඒක තියෙනවා, කළු ජාතික අනන්‍යතාවය ගොඩනගලා තියෙන ඔවුන්. කියන්නේ ඔවුන් නිකන් උපතින්ම කලහකාරීන් වගේ, ඔවුන් අපරාධකරුවන්, කලහකාරීන්, ඔවුන්ට එක තැන ජීවත් වෙන්න බෑ, ඔවුන් සොරුන්, ඔමිනි මරුවන් වගේ යම් කිසි දෙයක් හදලා තියෙනවා. මම හිතන්නේ ඒක දැන් ඒකේ ගැත්ත ස්වභාවය කෙසේ වුවත් මේ හැබැයි එතන සිද්ධ වෙන ඇත්තටම මේ අපි කියන ඩිස්ක්‍රිමිනේෂන් එක නේ. ඒ කියන්නේ මත්පැන් පාවිච්චිය, මත්පැන් මිලදී ගැනීමෙන් වෙන ආදීනව, මත්පැන් වල තියෙන ආදීනව කතා කරනවනේ පොදුවේ. නමුත් ඒ මත්පැන් වගේ දෙයක් ජනවර්ගයක් පීඩාවටපත් කිරීම නැත්නම් ජනවර්ගයක් කොන්කර සැලකීමේ පදනමින් කටයුතු කරන්න බෑ. මම හිතන්නේ ඒක නීතියට හසුරවීමම නීතියේ තියෙන අර්බුදයක්. ඉතින් මම හිතනවා ඉතාම ඉන්ටරෙස්ටින් විදියට මේ චිත්‍රපටිය ඇතුලේ ඒ කියන්නේ ඒ කාරණේ සාකච්ඡා වෙනවා. රයිට්, එතකොට චිත්‍රපටියක හරි මැද ඒ මත්පැන් පිළිබඳ සාකච්ඡාව තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් මම හිතනවා දැන් අද ඔස්ට්‍රේලියා ඩේ එක වුණත් දැන් අපි දන්නවා ඒකට ආදිවාසීන්ගේ, ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ තියෙන විරෝධයක් තමයි ඒ දිනේ අපි යටත් කරගත්ත දිනයක්. මේ අපේ අනන්‍යතාවය නැති කරපු දිනයක්. ඒ නිසා ඒ දිනේ අහෝසි කරන්න, එම නැත්තම් ඒ දිනය වෙනත් දිනයක් බවට පත් කරන්න කියන එක අපි දන්නවා. මේ ආදිවාසීන්ට තවදුරටත් ව්‍යවස්ථානුකූලව පුරවැසි භාවය පවා හරියට පිළි අරගෙන නැහැ. ඒ වෙනුවට ඔවුන්ව යම් කිසි විදියකට අපි කියනවා මේ තම් බොරුවට, කියන්නේ ඔවුන් රැවටීම සහ ඔවුන්ගෙන් එන්න පුළුවන් විරෝධය යම් කිසි විදියට හකුලවන්න, කියන්නේ ඔවුන් ගෝත්‍රයක් විදියට ඔවුන්ගේ සමහර දේවල් මේ චිත්‍රපටියේ ඔවුන්ගේ ජන ජීවිතය ඇතුළත ඒකට ඉඩක් හදලා තිබුණත් ඒ ඉඩ හදලා තියෙන ඔවුන්ව සැබෑ ජාතියේ කොටසක් විදියට ඔවුන්ගේ උරුම හෙළි අරගෙන නෙමෙයි. මම හිතනවා චිත්‍රපටියේ ඡාලිගේ චරිතය දිගින් දිගටම මතු කරන්නේ කාරණේ. හරි, එතකොට අනිත් පැත්තෙන් අපිට පෙන්වනවා සුදු ජාතියේ තියෙන මේ විශේෂම නාගරික පරිභෝජනවාදී සංස්කෘතිය. එතකොට ඔවුන් තමයි මේ ආධිපත්‍ය දරන්නේ. එන්නන ඔවුන් තමයි සුපර් මාකට් සහ වෙළඳ පොළවල හිමිකාරීත්වය දරන්නේ. එතකොට මේ සියල්ලත් එක්ක ඔවුන්ගේ අනන්‍යතාවය අහෝසි වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අනන්‍යතාවය ඒක අපි කොහොමද යම්කිසි ජනවාර්ගික අනන්‍යතාවයක් තේරුම් ගන්න. ඒ ජනවාර්ගික අනන්‍යතාවයත් එක කොහොමද අපි සංස්කෘතික පොදු බව තුළ ඔවුන්ව නියෝජනය කරන්න කියන ඒ දේශපාලන අවබෝධය, ඒ අවධිය මේ චිත්‍රපටිය විසින් ඇති කරන්න මං හිතනවා ඒක ලකු ආලෝකයක් සපයනවා. ඒ නිසා මං හිතනවා අපි ඉස්සල්ලාම මං හිතනවා අපේ රටවල් වුණත් ඔස්ට්‍රේලියාව වුණත් අපි ඉස්සල්ලාම බලන්න වෙන්නේ සියලු මිනිසුන් සමානය කියන ඒ උතුම් ශිෂ්ටාචාර අදහස මත ඉඳලා තමයි අපි ලෝකේ දිහා බලන්න ඕනේ. එතකොට අපිට එක එක ජනවර්ග ගැන හදලා තියෙන මිත්‍යාවන් තියෙනවා. ඒ මිත්‍යාවන් මං හිතනවා මේ චිත්‍රපටය අපිට පෙන්වන ඔවුන්ගේම මිත්‍යා, ඒක ඔවුන්ගේම අනන්‍යතාවයන් විදියට. එතකොට මෙන්න මේ දෘෂ්ටිවාදය මේ චිත්‍රපටය විසින් පෙන්වනවා ඔවුන්ගේ දැක්මෙන්. ඒ කියන්නේ ආන්තික වෙලා තියෙන ප්‍රජාවගේ දැක්මෙන් කොහොමද ඔවුන් ආන්තික කරපු මේ ලෝකේ දිහා බලන්නේ කියලා මම හිතනවා. ඒක ඉතාම කදිම විදියට මේ සාකච්ඡාව අපිට මතු කරන්න පුළුවන් චිත්‍රපටයක් බවට පත් කරලා තියෙනවා.
SBS සිංහල සේවෙන් අපි අද දවසේ අවධානයක් යොමු කරමින් සිටියේ චාලිස් කන්ට්‍රි කියන චිත්‍රපටිය සම්බන්ධයෙන්. මේ සඳහාපත් සමග සම්බන්ධුනේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. එමනම් අපි තවත් සිනමා කෘතියක නුදුටු පැත්ත ගැන කතා බහ කරන්න තවත් මාසයක අවසාන බ්‍රහස්පතින්දා හමුවෙමු නුදුටු සිනමාව විශේෂංගෙන්. එමනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අයිබෝන්.
නුදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.